ගරු බන්දුර ගුණාදර මැත්තුමා, ප්‍රතමට විනාඩි 25ක කාලයක් තියෙන.
ගරු මගේ පුරාණ ශිෂ්‍ය මුජිබන් රහමන් මන්ත්‍රීතුමාට කිසියම් අකටයුත්තක් අසාධාරණයක් හෝ කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒ පිළිබඳ අවශ්‍ය නීති අංශවල අවධානය යොමු කිරීම වැදගත් කියලා මම හිතනවා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරයෙක් වුවත්, කුමන දේශපාලන මතවාදයක් දැරුවත්, ව්‍යවස්ථා දායකයේ සියලුම මන්ත්‍රීවරුන්ට බියෙන් හා සැකෙන් තොරව තමන්ගේ කාර්ය ඉෂ්ට කිරීම සඳහා අවස්ථාව ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි කටයුතු කරන්න. මම විශ්වාස කරන්නේ ගරු ජනාධිපතිතුමාට මේ විවිධ පාර්ශ්වයන්ගේ පිළිගැනීමේ චේතනාවක් හෝ වෙනත් අයගේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කරලා තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ කිසිම උවමනාවක් තියෙනවා කියලා. ඒ නිසා එතුමා කැබිනට් මණ්ඩලයේදී නිරන්තරයෙන් කිව්වා මේ මැතිවරණය සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් බවට පත් කිරීම සඳහා තර්ජන ගර්ජන අපේක්ෂකයන්ට තියෙනවා නම් ඒ ඉල්ලන සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව සලසා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදන්නට කියනවා. අපි කවුරුත් දන්නවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වීමේ ඇති වැදගත්කම. එදා අප්‍රේල් 2022 මැයි මාසේ 9 වෙනිදා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බඳු වෙච්ච මේ උත්තරීතර සභාව විවිධ දේශපාලන පක්ෂවල නායකත්වයේ යටතේ විනාශ කිරීමේ ප්‍රයත්නය තිබුණා කියන එක සාක්ෂි සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙමේ සෑම රූපවාහිනී නාලිකාවකම තිබුණා. එනිසා එදා දවස අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දරුණුම දිනය. මක්නිසාදයක් ගරු සභාව නියෝජනය කරන අපේ අතුකොරණ මන්ත්‍රීතුමා සතෙක් වගේ ම්ලේච්ඡ ලෙස ඝාතනය කරලා දිනෝදහක් මැදදී පාර ඇදන් ගිහිල්ලා ඔවුන්ගේ මූර්ත කලේබරයට කරන්න පුළුවන් සියලුම මිනිස්සෙකුට නොකළ යුතු සියලු දේ කරලා තමයි තමන්ගේ මලකඳවත් බුදාගන්ට බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඊට පසුව මේ ගරු සභාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරු පැය 12ක් ඇතුළත 70 දෙනෙක්ගේ ගෙවල් සම්පූර්ණයෙන් ගිනිබත් කරලා දේපොළ විනාශ කරලා බඩුමුට්ටු විනාශ කරලා ඊට පසු තවත් ප්‍රාදේශික මට්ටමේ හිටපු විවිධ දේශපාලන මතධර්ම දේශපාලන නායකයා 10 ගණනකගේ ගෙවල් දොරවල් පුච්චලා ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරුම දිනය තමයි ඒ උදා කළේ. දැන් මෙවැනි තත්ත්වයක් ඊට පෙර ලෝක ඉතිහාසයේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන එතරම් විශාල පිරිසකට පැය 12ක් වැනි කාලයකදී සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ සැලසුම් සහගතව හිතාමතා ඕනෑකමින් ප්‍රචණ්ඩත්වයේ විසින් වලකාගත නොහැකි ලෙස ඇතිවෙච්ච සිද්ධියක්. මම මේ අවස්ථාවේදී මගේ නිවස ඇතුළේ හිටියේ. මම මේ නිවස මගේ දාඩිය මහන්සියෙන් උගුරට ලේරහා දැනෙනකන් මේස් බැනීමට දාඩිය වුණනකන් පුරා සතියේ පැය 8-10 හිටගෙන ඉඳලා මගේ දැනුම මම විකුණලා උපයාගත්ත මුදලින් ඉදී. මං කිසි දවසක පාර්ලිමේන්තුවෙන් නිල නිවසක ඉඳලා නැහැ ඇමතිවරයෙක් වශයෙන් මගේ සංසාර ගමන තුල. නිල නිවසකට හිමි 7-5ක දීවනාවක් මම අරගෙන නැහැ. විදුලි බිලක්, වතුර බිලක්, අපේ ආරක්ෂක අංශයේ ඉන්න ළමයෙක්ගේවත් අවශ්‍යතා ඉෂ්ට කරගන්නකොට එහෙම අරන්නේ. මේ රට රකින්න රණවිරුව ජීවිත පරිත්‍යාගයෙන් කරන මෙහෙවර නිසා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපු පාර්ලිමේන්තුවේ මහලේකම් මහරා අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කරලා තියෙන ලංකා පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා මම. ඊට පසුවත් මම මේ වැටුප අපේ අම්මා சமாஜ சத்காரக சிஷ்யத்தார முதல்ட்டு பெறக்கல் அப்ப மேரட்டே நூல் பொட்டக்க தொடக்கம் கரன் நெத்துவ கடவுள் கட்டிக்கு ஜாத்திய தேப்பல் அடுக்குறன் தாயக்க வேண்டு நெத்து மே சாதாரண லெச அப்பிட்ட விஸ்வவித்யாலய விஷயம் உகண்ணப்பு வியாபார பரிபாலனை பிடிபந்த கலமனாக்கரணை பிடிபந்த அப்பி இகரகத்த தே அனுவத்தமாய் அப்பி மே சமாஜே ஹசிர்ரத்திய எதுகொட்ட அப்பி எபத்திவரேக் வசேம் விதேச கமன கியோத் கிசி வெலாவக்க ஏ தீமனா வாபசு தென்னத்தி உனத் மங் ஏ சியலு தீமனா ஜனால பெதல ரிசிட் பத்தக் லபாகின வெனம் லிபிகொணுவக் ஹதாகின தியன் ඊට පස්සේ මම මගේ පුද්ගලික බදු ගෙවන මුදල් වලින් සල්ලි පෙන්නලා ප්‍රඥා බන්දු ශිෂ්‍යත් ආර මුදල් හදලා මාසකට රුපියල් 2000 බැගින් මේ තාක්ෂණවේදී මං හඳුන්වලා දුන්න විශේෂ ධාරාව කරන දරුවෝ 250කට මාසයක් ගානේ ශිෂ්‍යත්වේ ලබා දෙන. මේ මනුස්සකම් හෝ ඒ කිසිවක් මේ තුල ගියන් නැති බද්ධ වෛරයක් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අන්තගාමී දේශපාලන පක්ෂ සංවිධාන විසින් ඇති කරලා තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය හා වැදගත්කම් සියල්ල ඉතාම පහළ මට්ටමට ඇද වැටලා තියෙනවා. පාර්ලිමේන්තුවක් ඇතුලේ වරප්‍රසාද මත යම් යම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ කිරීමෙන් පසු ප්‍රකාශය කරනකොට තියෙන තත්ත්වය නෙවෙයි ඇත්තම දේ බවට පත් වෙන්න උදාහරණ තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ ගරු සභාවේ ඔබතුමාටත් මතකයි උදිත ප්‍රේමරත්න කියන මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන්ට අසාධාරණ අපහාසාත්මක උපහාසාත්මක චෝදනා රැසක් මේකේ කරමින් පාර්ලිමේන්තුව තුල ඔහු වීරයෙක් ලෙස පෙනී සිටිය කලක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයට මුවා වෙලා නමුත් අද වෙනකොට ඔහුම වෙඩි තියාගෙන මේවා පිළිබඳ අධිකරණ වලට යමි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒක නිසා මේ ගරු සභාව භාවිතා කළ යුත්තේ උත්තරීතර සභාවක් ලෙස මේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා වීම සඳහා සෑම මිනිසෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතුයි කියන ස්ථාවරයේ රටේ දේශපාලන පක්ෂ තුල නැත්තම් අද දවසේ මේ ජනාධිපති වර්ණයේ පැවැත්මේ තුල බියගැන්වීම පිළිබඳ වාර්තා තිබෙනවා. ඇතැම් දේශපාලන පක්ෂවල කාඩවරු ගෙවල් වලට ගිහිල්ලා මේවර වෙනසක් කරන්න ලෑස්තිු නැත්නම් බලාගෙන කියලා තර්ජනයක් කරනවා. අද ලංකාවේ සියලුම ව්‍යාපාරික ආයතන සුළු පරිමාණ සිල්ලර වෙලෙන්දෝ මහා පරිමාණ තොග වෙලෙන්දෝ ආනයන කරුවෝ අපනයන කරුවෝ කර්මාන්ත කරුවෝ සියල්ල බියපත් වෙලා තියෙනවා. ඇයි ඔවුන් දන්නවා යම් ලෙසකින් මේ රටේ ස්වභාවය පිළිබඳ දන්න සියලුම දෙනා දන්නවා අපි ඉතාම අමාරු ආර්ථික තත්ත්වයකින් තමයි මේ ගොඩට ඇවිල්ලා තියෙන්නේ. 2022 මේ ආර්ථික කඩාවැටීමේ පීඩාව සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ භුක්ති විඳලා තියෙනවා. කණජ තෙල් කඳුලක් ගේන්න විදිහක් නැති වෙනකොට ගෑස් ගේන්න විදියක් නැති වෙනකොට පැය 12ක් 14ක් විදුලිය කැපෙනකොට මේ රටේ අන්ත අසරණ භාවයට පත්වෙච්ච සියලු ව්‍යවසායකයෝ තමන්ට තෙල් හොයාගන්න බෑ, ෆැක්ටරිය දුවන්න බෑ, ගෑස් හොයාගන්න බෑ, හෝටලයක් කරන්න බෑ, සංචාරකයෙක් එන්නේ නෑ. මේ තත්ත්වයේ තුල තමන්ගේ ජීවනෝපාය සම්පූර්ණයෙන් අහිමි වුණා. ඔවුන්ට ඒ තත්ත්වයේ තුල රුපියල් තමන්ගේ දරුවා පිටරටක ඉගෙන ගන්න දරුවාට මුදල් යවන්න ඩොලරේ 420ට ගන්න වුණා. ඒ අවස්ථාවේදී ඩොලර් හිඟිය නිසා අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩි වුණා. දැන් සම්පූර්ණයෙන් විදේශ ණය නොගැවීම නිසා සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වුණා. ගරු සභාපතිතුමනි, පාරවල් ලක්ෂයක් කිරීම සඳහා මගේ අමාත්‍යාංශයට, මහාමාර්ග අමාත්‍යාංශයට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලැබිලා තිබුණා. தெல் நத்தி வேணக்கொட்ட, கேஸ் நத்தி வேணக்கொட்ட, போற நத்தி வேணக்கொட்ட, மெயின் தூசிய தாயாக கத்தா பேத் கேன் மெரட் லெட்டு வேணும் பேத் கேன் இனக்கட்ட போற கேன் கே கணிஞ்ச தெல் கேஸ் கேன் தூசிய தாயாக மற்ற தீரத்தீன பான்சி எங்க கத்தாம பாரவாழ்த்திக்கு ஒக்கோபட அத்தரவுணா பாலன் நத்தரவுணா அலிக்கட் வேலி ஹதீம நத்தரவுணா அவருது தெக்கா கிசிம வெடக்கரான சல்லி துண்ணே கொவ்வள குவான் பாலபத்தி புண சீட்ட அணு அட்டாக் வடி வேற விளத்தி புணி சதபாக்பத் தென்ன பேக்கிவா ஹங்கேரியாவு கெட்டமே குவான் பாலம் சம்பூர்ண நத்தர வேலா ஏ பட்டங்கத்த தன இத்திர அப்பாயிட்ட என்ன கேவோ கணு கணு ஹிட்டோல தீன பலாத்தை அண்ண பே துண்டினே சத்தையாக்குவா யாக அண்ணம் பெரி பார்வால் பெண்ணல ஆசியானு சன்வர்தர் பேங்கோட்ட கிவ்வா மேமே மனுஷியக்கூட்ட என்ன பே கோமாரி மேகட்ட முதல் தென்ன கியல ஏம முனமே ஹேத்துவன் சாவாத் நய பிரதிவியோகத்த கரணே கண்டகா சத பாக்குவா துண்ணே விதேச நாய ஆதாரையா லங்காவு கவுரு ஜனாதிபதி உணா கவுரு கோமாண்டு அக்கரம் முன கைவாரு கெவ்வார் ஜாத்தியந்திர மூள்ள அறமுதல நெத்துவ லோக பேங்குவ நெத்துவ ஆசியானு சன்வர்தன பேங்குவ நெத்துவ த்விபார்ஷிக நய ஆதார் நெத்துவ சதே கிசிம தயாக் மேரட்டே கரண்ட பேக் எனக்க சாத்திக வசையும் மண் தமிழ்நா செயலாட்ட மேரட்டே ஜனதாவட்ட கியண்ட சத்துட்டு மக்விசா தயாத் ஓனம ஆண்டுவக்கட்ட எதிரிந்தா பவத்வாகனையாமே வியதம் தரன்னுவாத் பிரமாணவாத் ஆதாயமா கொச்சர மது வடிக்கலாத் லங்காவின் வெட் சீர் தாட்ட வடிக்கரலாம் உபயன விட்ட அமாறு பத்த அயக்கரலாத் அப்பே கிய வர்ஷே சமஸ்த லங்காவே பது பது நோனா ஆதாயம் ஹா பிரதான சியல்லம ட்ரில்லியன துணாய் ட்ரில்லியன துணாய்க்கு என்ன பில்லியன துந்தாஹாய் ராஜ்ய சேவக்கு அங்கு வெட்டுப்ப விஸ்ராமிக்கு அங்கு விஸ்ராம் வெட்டுப்ப அஸ்வசும சமுர்தி ஹா வினா சகனாதார் ராஜ்ய நயசந்தாகியவன பொலி ஜனாதி புனராவர்த்தன வியதம் ட்ரில்லியன ஹத்தராய் தசம் ஹயாய் ஈவருத்தி ஹத்தராய் தசம் ஹயா காண்டு எதிரிந்தா போவத்தகனே அன்று ஓணி தியன்னு துணாய் எக்காய் தசம் ஹயா மகா பெங்குவ சதிபதா பாண்டாகார பில்பத் வெந்தேசியம் அரகனாய் ஆண்டுவ கரான் இது மே மெட்டிவரண பிரகாசன உள்ள தியன பொரு பல் பொரு கோமது மே ரட்டே பெடக்கரன் கியனைக்கு ஒபுத்துமாலம உபத்துமாலாகி ஹர்தே சாட்சியம் விமசான்டோன் விசிதா விசிதா துப்பத் பவுல்லோல்ட தினவானா ஏக தென்ன சல்லி கண்ணி கோயந்த் பதி கிவன் நெத்து இன்னும் அது விஸ்ராம் வெட்டு கிவன் நெத்து இன்னும் அது கோமதேக்க கரான்னி கீல கியண்ட பெருவ மீ ரட்டே அந்த அசரண மினிசு முழா கிரீம சதா மிமனிதே கலாட்ட இவன் கரண்ட் பே எனிசா சேம ஆண்டுவக்கம ராஜ்ய அயவை மே ஜங்கமகினுமே இங்கே தமை மே பிரச்சனேட்ட பிரதான ஹேத்து ஜங்கமகினுமே சேம வர்ஷேக்கம இங்கேயா கத்திவன் நிசா கௌரு ஜனாதிபதி உணாத் கௌரு ஆண்டு கொலாத் தேசியா விதேசிய வசையும் அசாமான்ய நயகத்தா சகனதாயக லெச கண்ண நயத்தமை லோக பெங்கு ஆசியானு சன்வர்தன பெங்கு அணி பெங்க் ஓலின் லபென்னே சானதாயி நாய பிரமாணவத் நோன விட்டு ஜாத்தியந்திர வெளிந்த பொல்ட்டு கில்ல கினி பொழியற்ற நாயகத்தா மைந்த ராஜபக்ச ஜனாதிபத்துமா திதா சதேதி ஹட்ட பேரகனீம சந்தா யுத்தத்த ஆவுதகன்ன நாய நோதின கொட்ட ஜாத்தியந்திர வெளிந்த பொல்ட்டு கில்ல பலவினி சவரிம் பொண்டைக்கு பான்சியை நிகுத்கலே முழு காலிம பிலியன ஹயாய் கத்தே அரே எத்துமா கதா கரப்பு யாபாலன ரஜே அட்டத்தே அத்தக்கி நெத்தி பலபுருத்த நெத்தி மே ரட்ட காண்டுக்கரணிய பிலிபத்த விஷால வகக்கீம் தரியுமே ஹக்கியாவாக் நொமித்தி ஜனாதிபத்துமே ரட்டமே ஒன்று அவஸ்தாவிதி பில்லியன துலஹாக்கட்ட வெடி பிரமாணியாக சவரிம் பொண்டி சூக்கல்ல நாயகத்தா இவ தமை இவாகண்ட பெருவு ஹிரோனே ஏவ பிரதிவிவே கத்த கரணே கல்ல தெங்க அப்பியே நய திதா சதலிஸ் தேக்க வெனக்காங் கிவன தெனட்ட புறந்து வேலா முழு லோக்கத்தைக்கு புறந்து வேலா அசங்கல்ல தீனோ பரி சாதார கண்டாயம் எக்க கிவிசும் இலங்கட்ட அசங்கல்ல தீனோ சீனே சமக வெனமகி விசும், அந்தர்ஜாத்திக வெனமகி விசும், ஜாத்தியந்தர பூமி அரமுதல சமக விஸ்தீர்ணநாயகி விசும், மேவா இலக்க தசமையக்கோ வினஸ்கொலோத் கௌரு ஹரிக்கனே மே ரட்ட சம்பூர்ண அபசரணாய் மே ரட்டே அப்பி மே ஆப்கானிஸ்தானே கிரீசிய சிம்பாவே கோஸ்டரிக்கா வகே உணுணு மராகன்ன மே ரட்ட லேவிலக் பவட பத்வீம காட்டவத் வளக்கண்ட பே ஐ ஐஎம்எஃப் எக்க அப்பி தாசே சரையக் அத்தரியா தா ஹத்துனி வத்தாவட மே சரைய அத்தரியோ அப்பிட்ட லபன அவுருது தெதாஸ் விசிபாய் ஆயவே ஹதன்ட பே தெதாஸ் விசிஹாயதி ஹதன்டத் பே தெதாஸ் விசிஹத்தே ஆயவே ஹதன்டத் பே ஆயவே ஹதல பாஸ்கர் அந்த பெரி நம் கோமது வெட்டுப் கிவன் விஸ்ராம் வெட்டுப் கிவன் தெதாஸ் விசிஹத்தே தி இத்தராக் எக்ஸ்டர்னல் ரிசோர்சஸ் கெப்பேக பாயிர சம்பத் பரத்தரிய துந்தாசனம் அசி எக்குள ஆக்கியனும் அமெரிக்கான் டோலர் மில்லியன் எயின் தூசிய விசிதமே ஆய் எக்ஸ்டெண்டட் ஃபண்ட் ஃபெசிலிட்டி ஐஎம்எஃப் எக்க தென்னே பட்ஜெட்டரி சப்போர்ட் கீழ தென்னி ஹயசியாய் வேர்ல்ட் பேங்க் எக்க தென்னி தூசியாய் ஏசியன் டெவலப்மெண்ட் பேங்க் எக்க தென்னி தூசியாய் நய சஹனே லபென் நய நொகவையின் நிசா எக்தாஸ் ஆரசிய அசூதேக்காய் தெதாஸ் விசியத்தே தி அப்பிட்ட மதி வேணும் 1.5 பில்லியன் யூஎஸ் டொலர் அமெரிக்கானு டொலர் எக்கைதசம் பா எக்கைதசம் பாக்கியான விஷால முதலா மே மாமுகுத கொட கடல கல்தால வலிதால ஒக்கும கரல மகாபலோட்ட அழுத் கொட்டசேக்கத்து குரண்ண தரல தீன முழுவியதும் எக்கைதசம் ஹத்தராய் ஏகட மே ஜனாதிபதி தூர அபேட்சகோ கிவ்வா மேக ஹதன்ன கல் கேன கொட்ட முழு லங்காவும் கல் டிக்கத் மதி வேணும் மே முகுத கொட கரன் எத்தகொட மே ரட்ட வளக் வேணுவா கியல ஏகட கிய எக்கைதசம் ஹத்தராய் அப்பிட்ட தெதாஸ் விசியத்தே தவ அவுருது துரக்கி மதி வேணும் எக்கைதசம் பாக் எத்தகொட அப்பிட்ட என்ன தினம் ஜாத்தியந்தர வெளந்த பொழுது கீழ ஹோயாகண்ண கீழ தீன எக்கைதசம் பாக் சவரின் பொண்டு காக்கி சூக்கல்ல ஏ எக்கைதசம் பா ஹோயாகண்ண கூட அப்பிட்ட நீத்தி நியம கரல தீனும் தப்பட அவுருத்தே ஜாத்தியந்தர சஞ்சித்தே அட்டட வெடி வெண்ணோனே பில்லியன் தெதாஸ் விசியாயே தாயட்ட வெடி வெண்ணோனு தெதாஸ் விசிய அத்தரி தாஹத்தரட்ட வெடி வெண்ணோனு தாஹத்தரட்ட வெடி உணோத் நித்தராய் தெதாஸ் விசியத்தேதி அரை எக்கைதசம் பா ஹோயாகண்ண தீன் இதோட கோமது ஆண்டு கரண் கீழ மே இலக்கம் ஒலிங் கிசி கெனே கதா கரண்ணே ஏனிசா மே பீஷனே பய கரல மினிசுண்ட கரண்ண பெரி தேவால் கீழ தங்க ஆனவா கோமத மே ரணில் விக்ரமசிங்க ஜனாதிபதித்துமா மே ராஜ்ய சேவக்கியங்க அவம வெட்டுப்பு பண ஸ்பந்தாட கினாவு ஜீவன வீதம் தீமனாவு விசிபந்தா தக்கோ அகண்டு அவருத்துனா கிவன் கோமது ராஜ்ய சேவக வெட்டுப்பு சீயட விசிபாய் மூலிக வெட்டுப்ப ஹத்தபாய் வடிக்கிறான் கெசேது கியல் மங்க ஏகட உத்தரையாது கெமதி மே ஜாத்தியந்தர மூலி அறமுதல் மே வார்ஷை தெதாஸ் விசிஹத்தரை புரோகத்தனே கரப்பு தலதேசிய நிஷ்பாதனே வார்ஷிக வர்தன வேகிய சீயட துணாய் நமுத் அப்பே கிருஷிகர்மே கர்மாந்த சேவா அம்சவல அத்திவித்த மே வார்ஷை பிபிதீம் வெடிவி மனிஷா மே கார்த்துவல வார்த்தாக்கல்ல தீனோ ஆர்த்திகே வர்தன வேகிய சீயட பகா வர்ஷே அவசானம் என கொட்ட இத்திரு மாச ஹத்தர கியாம ஹத்தராய் தசம் பாக் ஹயாக் ஹட்டக் அட்டக் ஹோ பாக் வேணும் எவிட்ட துணை கிவ்வாம வர்தன வேகிய ஜாத்திக நிஷ்பாதனை வெடிவினோட வடா பாய் கிவ்வாம ஜாத்திக நிஷ்பாதனை வெடிவீமே பிரமாணே வெடிவினோம் ஏ அட்டிவன ஸ்பேஸ் எக்க துல ஹட்டே மே தியன பது மே பிரமேட்டம் திபியதி விஷால ஆதாயமா உபயோகனியமே ஹக்கியாவ ஆண்டுவோட தியனும் ஏயும் கொட சக் தமாய் ராஜ்ய சேவக்கியாங்க வெட்டுப் விஷமத்தாவை அடுக்கொள்ள வெட்டுப் வடி கரண்ண பாவிச்சு கல்ல தியன் ஏனிசா ரஜே வசேங் அப்பி ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துமா இதா வெதகத் ஜாதிக நியாய பத்திரையா ஜாதிக பிரதிபத்தியா மேகரு சபாவிதி ஆர்த்திக பரிவர்த்தன பணத்தை கீழ பணத்தக்கட்ட பரிவர்த்தனை கல்ல தீரும் ஏக அப்பி நீத்திய கிளசமே பார்லிமெண்ட்டுவே சம்மத்த கல்ல தீரும் ஏனிசா மே ஜனாதிபதி அபேட்சக்கியான் சியலு தினம் ரட்ட தீவிரல பிரகாசகலே நெத்தான் மே பணத்துவலட்ட அணுவ මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අනුව ගරු කරමින් මේ රට එලෙසින්ම කරනවා කියලා රනිල් වික්‍රමසිංහ ගිය මගම පමණයි යන්නේ කියන සාතිකේ දුන්න නැත්නම් ලංකාවේ අත්අඩා බැලීමක් හරි වැරදීමක් හරි වෙලා ආණ්ඩු වෙනසක් වුණොත් ඒ ආණ්ඩුවට වැඩිම ආයුෂ තියෙන්නේ මාසෙයි.
ඕඩර් ප්ලීස්.
ඒට
ඕඩර් ප්ලීස් මූල ආසනයේ සඳහා ගරු මන්තුමා නම් කිරීම. චරිතරත්වතුමා
මූල ආසනයේ සඳහා ගරු මුසාමිල් මන්තුමාගේ නම යෝජනා කරනවා.
යෝජනා විස්තර කිරීම.
නාලක විස්තර කරනවා.
මූල ආසන සඳහා ගරු මුසාමිල් මන්තුමා.
ගරු ඇමතුමා කතා කරා.
මේ නිසා ගරු මුණාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වර සමස්ත රාංකීය ජනතාව අද බියපත් වෙලා ඉන්නවා. විශාල ලෙස බියපත් වෙලා තියෙන්නේ ඔවුන් භීෂණයක අත්දැකීම් මැතිවරණවලදී මීට පෙරත් ලබලා තියෙනවා. 1989 පැවැත්වුණ ජනාධිපති වරණේ, පාර්ලිමේන්තු මැතිවරණය, සම්පූර්ණයෙන්ම මේ රටේ ලෙයින් ලියපු මැතිවරණය. ඒට හේතුව තමයි එවකට ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිබුණා. තහනම් කරලා තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හා නායකයන් ඔවුන් මේ හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව කියන තීන්දුවක හිටියා. මේකට ඔවුන් කිව්වේ හොර පාර්ලිමේන්තු. ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය හොර මැතිවරණයක් නිසා හොර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන සියලු දෙනාට දඩුවම් මරණයයි කිව්වා. ඡන්ද දෙන්න යන්න එපා කියලා මිනිස්සුන්ට ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කළා. ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කළත් මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මරණය දැක දැකත් ගිහිල්ලා ඡන්ද දෙන්න ඉදිරිපත් වුණා. ඡන්ද දෙන්න යන පළවෙනි පස් දෙනාට දඬුවම් මරණයයි කිව්වා. කිව්වා වගේම දකුණේ මැරුවා. මරලයි වෙලා නියමයක් කළා, මිනිය දනිස්සෙන් පහලට දාලා පාරේ අරන් ගිහිල්ලා වලලන්ට කියලා. ප්‍රභාකරන්වත් කවදක්වත් එලෙක ම්ලේච්ඡ ලෙස මනුෂ්‍ය ජීවිතවලට අගෞරව කළා නැහැ. එහෙම කරලා වටිනා මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා. එවකට පැවති ආණ්ඩුව ප්‍රතිප්‍රහාරය කළා. මේ රටේ මිල කරන්න බැරි තරුණ ජීවිත 60,000කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වුණා. අපේ රටේ උතුරේ දකුණේ මේ ප්‍රකණ්ඩ දේශපාලනය නිසා, මිනිසුන්ට බය ඇති කිරීම නිසා, මිනිසුන්ට කඩ වහන්න කියලා තුන්ඩුව දෙනකොට කඩ වහන්න වෙනකොට, ගේ ඇතුළට ඇවිල්ලා දන ගහන්න කියලා දන ගහන්න සිද්ධ වෙනකොට, පුරවැසි ඇඳුම්පත් ඩෙන්ටිටි දියන් කියනකොට දෙන්න සිද්ධ වෙනකොට, පොඩි පොඩි ගමට බලය ඇවිල්ලා අනි සියලුම මිනිස්සුන්ගේ ගේදොර වතුපිටි ඉටකඩන් යානවාන හරක බානවලට තර්ජනය එනකොට සාමාන්‍ය නිරාවුද අවිහිංසක මිනිස්සු බය වෙන. ඒක නිසා මිනිස්සු බය කරන්න
එපා.
මිනිස්සුන්ට නිදාසේ මනුස්සකමට තමන් කුමන දේශපාලන මතයක් දරුවත් ඒ දේශපාලනයේ මතය දරණයි විශ්වවිද්‍යාල ඇතුළෙත් තලනවා නම් පොඩි කරනවා නම් ඒක ඇතුළෙදිත් මරනවා නම් ඒක පිටට ගෙනල්ලත් ඒ වෛරයේ ආදර්ශය දෙනවනම් පසුගිය අවුරුදු දෙකේ මැයි මාසේ 9 වෙනිදා මහා භීෂණය ඇති කළා නම් නැවත වතාවක් එවැනි දෙයකට සූදානම් වෙන බවක් මේ සාමාන්‍ය ජනතාව බිය ගැනීමෙන් පත් වෙලා තියෙනවා. ඒ නිසා බියට පත් වෙන ජනය අවශ්‍යෙන්ම මේ අතීත ක්‍රියාකාරකම් වල ආදර්ශය ගෙන තමන් කුමන ආගමකට අයිති වුණත්, කුමන ජාතියකට අයිති වුණත්, කුමන දේශපාලන පක්ෂයකට මතිමතාන්තරයක් දැරුවත් සෑම මිනිසෙකුටම බයෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ඇති කර ගැනීම සඳහා ගෑස් සිලින්ඩරේට ඡන්දය ප්‍රකාශ කරන්නට කියන ඉල්ලීම කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ආචාර්ය නාලක ගොඩහේව ගරු මන්ත්‍රීතුමා.
අද වරාය නගරය සම්බන්ධයෙන් රෙගුලාසි කීපයක් හා නිවේදන කීපයක් ඉදිරිපත් වෙලා තිබිච්ච වෙලාවක ඒව ගැන කතා කරන්නට අවස්ථාවක් ලබා දීම ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත නම් මූලාසනරුඩ දරු මන්ත්‍රීතුමනි. වරාය නගරය කියලා කියන්නේ අපි හැමදාමත් සහය දුන්නු මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් වැදගත් තැනක්. නමුත් මේ සම්බන්ධයෙන් දැන් මහති හරි මේ විදිහට රෙගුලේෂන්ස් එනකොට අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. අපිට තියෙන එකම ප්‍රශ්නය තමයි මේවා කරන්නට මෙපමණ ප්‍රමාද වුණේයි කියලා. අපි මේ ඉන්නේ 2024. වරාය නගරේ ව්‍යාපෘති පටන් ගන්නේ 2014. එන අවුරුදු 10කට පස්සේ තමයි අපි මේ රෙගුලාසි ගැන මේ අනපනත් ගැන නීති ගැන කතා කරන්නේ. අවුරුදු 10ක් පිටිපස්සෙන් අපි අද ඉන්නේ. එතකොට මේ කාරණේ මේ ආකාරයට සිද්ධ වෙන්නට හේතුව මොකක්ද? වෙන රටක නම් සාමාන්‍ය මේ වගේ ව්‍යාපෘතිය පටන් ගත්තාම අවුරුදු දෙකහමාරකින් ඉදිවෙලා නිම වෙන්න තිබිච්ච ව්‍යාපෘතිය මේ නීති රෙගුලාසි ඔක්කොම හදලා අවුරුදු 3-4 යනකොට වැඩ පටන් අරන් තියෙන්නට ඕනේ. නමුත් අපිට අවුරුදු 10ක් සෙමක කරන්න බැරි වෙච්ච හේතුව ඒක ප්‍රධාන පුද්ගලයෙක් ඉන්නවා. ඒ ප්‍රධාන පුද්ගලයා තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතන 2014 මේ ව්‍යාපෘතිය පටන් ගත්ත 2015 රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වය දුන්න ආණ්ඩුව බලයටාව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද කරේ? එතුමා කරපු පළවෙනිම දේ තමයි අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන්නට නියමිතව තිබිච්ච මේ වරාය නගරේ ව්‍යාපෘතිය නතර කරපු එක. වරාය නගර විතරක් නෙවෙයි තවත් ව්‍යාපෘති ගණනාවක් අධිවේගී මාර්ග ප්‍රධාන පෙළ ව්‍යාපෘති මේ ඔක්කොම නතර කරා. නතර කරා මොකද උනේ? නතර කරපු නිසා මේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ විශාල පහරක් වැදුණා. ඉදිකිරීම් කර්මාන්තයේ වටා ගොඩනැගිලා තිබිච්ච තවත් කර්මාන්ත ගණනාවකට පාර වැදුණා. අර ඉදිරියට යමින් තිබිච්ච ආර්ථිකය දුර්වල වෙන්න පටන් ගත්තා. ටිකක් කාලයක් යනකොට තමයි මේකේ වැරද මොකද්ද කියලා තේරෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුදු 2කට 2.5කට පස්සේ වැඩේ වැරදුනා කියලා තේරුණාම චීනයට ගිහිල්ලා දණින් වැටිලා ෂී ජින්පින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා ආපහු ඇවිල්ලා මේ වරාය නගරේ පටන් ගන්න කියලා. ඒතර ඒගොල්ලෝ මොකද කිව්වේ? ඒගොල්ලෝ අපි එන්න. හැබැයි අපි එනවා අපිට වන්දියක් අවශ්‍යයි මේ දුන්න කරපු අපහාසයට. වන්දිය කොපමණක්ද? ඩොලර් මිලියන 143ක්. අද සල්ලි වලින් කියනවනම් බිලියන 40ක් විතර විශාල වන්දියක්. අන්තිමට ඒ වන්දිය ඉඩම් වලින් දීලා තමයි වරාය නගරේ ව්‍යාපෘතිය අවුරුදු 3කට පස්සේ ආයි පටන් ගත්තේ. එතකොට හෙක්ටයාර 269 හෙක්ටයාර 110ක් විතර අවසානයේ 143ක් විතර ඉන්දියාවට දීලා තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඉතින් මේ වගේ දේවල් තමයි එතුමා හැමදාම කරේ. දේශපාලන කුහකකම නිසා, දේශපාලන අවශ්‍යතාවන් නිසා රටට හානි කර තීන්දුව හැමදාම ගත්තා. හම්බන්තොට වරාය විකුණපෙක එදා අපි එපා කිව්වා, දැන් කියනවා වරාය අවශ්‍යයි කියලා. නමුත් වරාය දිලිවරය අවුරුදු 200කට විතර. ඒ වගේම මේ හිටපු දවස් ටිකේ උපාය මාර්ගය වැදගත් ආයතන ගණනාවක් විකුණන සැලසුම් කරා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය, ලංකා හොස්පිටල්ස්, ඉලෙක්ට්‍රෝ ගෑස් වාසනාවට වගේ ඉවර කරගන්න බැරි වුණා. දැන් ඉතින් ගෙදරන් නිසා මේ ටික වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රතිපත්ති නිසා තමයි ගරු මුලාසුරාඩ මන්ත්‍රීතුමනි අපි මෙතුමාව හැමදාම ප්‍රතික්ෂේප කරේ. මෙතුමා ජනාධිපති වුණාම අපි කැබිනට් ඇමතිකම් එපා කියලා, තනතුරු වරප්‍රසාද එපා කියලා විපක්ෂයට ඇවිල්ලා වාඩි වුණේ අපි ප්‍රතිපත්ති ගරුක නිසා. අපේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් වෙන්නේ නැති නිසා. නමුත් ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂය අය මෙතුමා එක්ක හිටියා. එතුමා විශ්වාස කරා. එතුමත් එක්ක ඉන් කොටසක් කැඩිලා දැන් ගිහිල්ලා තියෙනවා වෙනම පක්ෂ පීඨවන්නට. නමුත් මං හිතන්නේ නෑ මෙතුමා එකනම් මේ රටට ගමනක් යන්නට පුළුවන් කියලා මොනම හේතුවක් නිසාවත්. මෙතුමාගේ මේ අවුරුදු 2ක කාලය බලන්න, අරගලෙන් පස්සේ ස්වර්ණමය අවස්ථාවක් ආවා මේ රට නැවත ගොඩනගන්නට. මොකද මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් වුණා. මිනිස්සු බලාගෙන ආණ්ඩුවට සහාය දුන්නා, විරුද්ධවාදීකම් අඩු වුණා. මොකද අවුරුදු 2ක මොකද කරේ? ලංකා ඉතිහාසයේ දූෂිතම පාලනය. තමයි පහුගිය අවුරුද්ද කියලා කියන්නේ. මර්ධනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය, හොරකම, මේ හැම දෙයක්ම තිබුණා. මත ලංකාවේ පළවෙනි වතාවට තමයි ජනාධිපතිවරයෙක් මානවීමක කඩ කරා කියලා උසාවියේ තීන්දුවක් ලැබිලා තියෙනවා. ඒ වගේ ජනාධිපතිවරයෙක් මේ පහුගිය අවුරුදු 2 කරපු හොරකම් බලන්න. උසාවියෙන් මේ වෙනුවට කීයක් නතර කරලා තියෙනවද? කීයක් වැරදි කියලා තියෙනවද? පහුගිය දවස්වල අර කරන්න උත්සාහ කරපු VSF ගනුදෙනු විතරක් අවුරුදු 16කට අසම් කරපු කොන්ත්‍රාත්තු දිගටම කරගෙන ගියා නම් රුපියල් ට්‍රිලියනකට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ඉන්න තියෙන මුදල් විදේශගත වෙනවා, හොරකම් කරන්න පත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි කරේ. අද මුජිබ් රහමත් මන්ත්‍රීතුමාත් පැහැදිලි කරා අර විදේශ රැකියාවලදී හිම වෙච්ච මහා විශාල වංචක. ඉතින් මේ වගේ ටෙන්ඩර් පටිපාටිකින් තොරව, ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මහා හොරකම් රාශියක් සිද්ධ වෙච්ච අවුරුදු 2ක් තමයි පහුගිය අවුරුදු 2. දැන් මොකද්ද මෙතුමා කරන්න හදන්නේ? දැන් මෙතුමා මේ රටේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් ඇවිල්ලා තියෙන වෙලාවක ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. අර එතුමාව ජනාධිපති කරපු පොහොට්ටුවත් කඩල පොහොට්ටුවෙන් කොටසක් අරගෙන ගිහිල්ල ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂක වශයෙන් ගෑස් සිලින්ඩරේ ලකුණෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරිපත් වෙලා දැන් මොකද තත්ත්වය? දැන් මොකද තත්ත්වය? දැන් සමීක්ෂණ වාර්තා දිහා බැලුවම රට පුරාම සමීක්ෂණ වාර්තා එනවා, විවිධ සමීක්ෂණ වාර්තා එනවා, විදේශ ආයතන වලින් කරන සමීක්ෂණ වාර්තා එනවා. මේ හැම එකකින්ම බැලුවම තුන්වෙනියා නැත්නම් හතරවෙනියා ජයග්‍රහණේ පැත්ත පලාදක නැහැ. ජයග්‍රහණේ පැත්ත අර පව් අර ගිය රජයේ ඇමතිවරු මන්ත්‍රීලා ටික යනකොට හිතන්නේ මේක ලොකුට කරන්න පුළුවන් කියලා හිතාගෙන තමයි ගියේ. දිනන්නිතාගෙන ඕන කෙනෙක් අපේක්ෂකත්වේ ගන්න. හැබැයි දැන් බලන් ගියාම අඩුම ගානේ දෙවෙනි තැනටවත් එන්නේ නැහැ. තුනක් නැහැ සමහර වාර්තාවල හතරවෙනි ස්ථානේ. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සංසන්දනය කරලා බලුවම එන හැම සමීක්ෂණ වාර්තාවකම 135ක් 140ක් පිටිපස්සෙන් ඉන්නේ. ඉතින් මොකද්ද මේ කරන්නේ? මේ කිසිම තේරුමක් නැති වැඩක් තමයි මෙතුමා මේ වෙලාවේ කරමින් ඉන්නේ. එතුමාට සමහර විට එතුමා හිතනවා ඇති මේ විදිහට ඉදිරිපත් වෙලා එතුමාට ජයග්‍රහණය කරන්න බැරි වුණත් අර සජිත් ප්‍රේමදාස මතකේ ඡන්ද ටික කඩන්න පුළුවන් කියලා. එතුමාගේ ඡන්ද ටික කඩන කී අරමුණ මොකද්ද? අර එතුමාට 2015 සහාය දුන්න හැමදාම අර බලික් සමරික මහත්මයාගේ එක්ක ගනුදෙනු පවත්වාගෙන ගිය කට්ටියට සමහර දිනන්න අවස්ථාවක් ලබා දෙන්නට වෙන්නේ නැති මේ උත්සාහ කරන්නේ. එතුමා හිතනවා ඇති එයාට බලය ලැබුණොත් එතුමාත් දන්නවා අපිත් දන්නවා මේ රටේ හැම දෙනාම දන්නවා දේශපාලනේ දන්නේ එයාට කරන්න බෑ කියලා වැඩි කාලයක් මාසයක් විතර ගිහිල්ලා ආණ්ඩුව කඩා වැටුණාම අර ගියපාර වගේම ආයෙත් පොට්ට චාන්ස් එකක් හම්බෙනවා කියලා හිතනවා ඇති. ඉතින් ඒ නිසා තමයි මේ වෙලාවේ මෙම මෙතුරු ඉදිරිපත් වෙලා මෙතුමා තාමත් රැඳිලා ඉන්නේ. එතකොට දැන් පටන් අරන් දෙනවා අලුත්ම වැඩක්. ඒ තමයි දිගට හරහට කැබිනට් පත්‍රිකා දමමින් ජනතාවට සහන දෙන්න පටන් අරන් තියෙනවා. මේවා කිසි දෙයක් මුලාසුනර මන්ත්‍රිතුමනි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ නැහැ. මෙතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවහම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ මොකද්ද? වැල් පාලමේ යනවා මේ යන විදිහටම යන්න ඕනේ, වෙන මාර්ගයක් නැහැ කියලා. වෙනත් මගක් නැහැ කියලා කිව්වේ. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති බොහෝ දේවල් දැන් දෙන්න පටන් අරන් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්න කලින්ම රාජසේවකයන්ට දෙන සහන පිළිබඳ වැටුප් වැඩි පිරිහීම් ගැන පත්‍රිකාවක් නිකුත් කරාම එදාම හවස කැබිනට් මණ්ඩලයේ හදිසියේ කැඳවලා ඒ විදිහටම පඩි වැඩි කරන්න කතා කරනවා රාජසේවකයන්ට. රාජසේවකයන්ට පඩි වැඩි කරන්න හොඳයි, මොකද අපිත් කියනවා වැඩි කරනවා කියලා. අපි පැහැදිලිව කියලා දෙනවා වැඩි කරනවා කියලා. හැබැයි දැන් මේ කියන දේවල්ම ඒ විදිහටම ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවකින් අනුමත කරනවා. ඉතින් ඒවා දෙන්න හිටියනම් ඇයි දෙයාඳුරේ දුන්නේ නැත්තේ කලින්? අර රාජසේවකයන් බහපාරේ පෙළපාලි යනකොට උද්ඝෝෂණය කරනකොට දුන්නේ නැත්තේ ඇයි? ඒ වෙලාවේ මොකද්ද කිව්වේ? ඒ වෙලාවේ කිව්වේ මේවා දුන්නොත් රට කඩා වැටෙනවා, ඒවා දුන්නොත් විශාල වශයෙන් බදු වැඩි කරන්න වෙනවා. හැබැයි හදිසියේම සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වහම දෙනවා කියලා මෙයාලට ඒවා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා හැමදාම කරා වගේ මේ බොරුව තමයි කරන්නේ. දැන් අපි දැක්ක ඊයේ පෙරේද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ආවම එතුමා කියලා කියනවා වගානායක අපහරනවා කියලා. මෙන්න දෙහිඳුර එනවා ට්‍රිප් පදින ජනාධිපතිතුමාගුව කියලා වගානායක අපහරින කියලා එක පාර්ශ්ව ගොවියකට මහා ආදරයක් ඇවිල්ලා. කොහෙද ආදරේ ඔච්චර කාල තිබුණේ? පහුගිය අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ව හූරන් කාලා බදු ගහලා පීඩනයට ලක් කර තිබුණ චේද ආදරයක් එක පාරටම ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කට පස්සේ නිසා අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා මේවට රැවටෙන්න එපා. මේ මොනවා මොන කැබිනට් පත්‍රිකාව දැම්මත් මේවා දෙන්නට වෙන්නේ ඊළඟ ආණ්ඩුවෙන් මේ පාර්ලිමේන්තුවේ 50 සම්මත කරලා. එතකොට ඒ සම්මත කරලාට එතුමා නැහැ. එතුමා පැරදිලා ගෙදර ගිහිල්ලා. හැබැයි අපි මේ රටේ රාජ්‍ය සේවකයන්ට, ගොවි ජනතාවට, සාමාන්‍ය ජනතාවට කියනවා අපි අනිවාර්යයෙන්ම අපි කියලා දෙන දේවල් කරනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා පවණයි ගරු මුලාසුනර මන්ත්‍රීතුමනි මේ රටේ සියලුම අපේක්ෂක අතුරින් දළදා මාලිගාව ඉස්සරහා ගිහිල්ලා ප්‍රතිඥාවක් දීලා තමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ. එතුමා ප්‍රතිඥා දුන්නා. එතුමා ප්‍රතිඥා දුන්නා එතුමාගේ වාකී මිටුව කරනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා කියන්නේ හොඳ බෞද්ධෙක්, ත්‍රිනිකායක භික්ෂුන් වහන්සේලාගෙන් ගෞරව නාම දෙකක් ලැබපු පුද්ගලයෙක්, මේ රටේ බෞද්ධාගමෙන් විශාල වැඩපිළිවෙළක් කරපු කෙනෙක්. එතුමාගේ හෘද සාක්ෂිට එකගව මේවා කරන්නේ නැත්තම් දළදා මාලිගාව ඉස්සරහට ගිහිල්ලා මේ ප්‍රතිඥාව දෙන්නේ නැහැ. ඒ කරපු හැම දෙයක්ම, ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුලා තියෙන හැම දෙයක්ම ගණන් බලලා සාකච්ඡා කරලා එතුමා පුද්ගලිකව සහභාගී වෙලා කරපු දේවල්. එහෙම නැත්තම් වෙන කෙනෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලලා දිගට හරහාට කැබිනට් පත්‍රිකා හරහා සහන පොරොන්දු වෙනවා වගේ දෙයක් නෙවෙයි එතුමා කරලා තියෙන්නේ. ඊළඟට රනිල් විකුණසිංහ මහත්මයා ගැන මම තව එකක් කියන්නට ඕනේ. මොකද අපි මම ඔබට කලිනුත් කිව්වා අපි හැමෝම දන්නවා එතුමා පරදිනවා කියලා. එතුමා සංඛ්‍යා ලේඛන සමීක්ෂණ වාර්තාවලින් ඉතාමත්ම පිටිපසෙන් ඉන්නේ. වෙන රටවල සම්ප්‍රදාය තියෙනවා මූලාසුනරු මන්ත්‍රීතුමනි ඔය ඇමරිකාවගේ රටවල මැතිවරණ මැද්දේ අපේක්ෂකව දැනගත්තාම තමුන්ට දිනන්න බෑ කියලා ඒ අපේක්ෂක අස් වෙනවා. අස්සෙල තමන්ගේ ප්‍රතිපත්තුවයට යම්තාක් දුරකට හරි සමාන තවත් දක්වෙන අපේක්ෂකයන්ට සහය දෙනවා කියලා ප්‍රකාශ කරන. නමුත් අපේ රටේ එහෙම සම්ප්‍රදායක් නැහැ. පරදිනවා කියලා දැන දැනත් රැඳී ඉන්නවා. හැබැයි මෙතන රැඳී ඉන්නේ අර මං කෝ වගේ යකි අරමුණකුත් තියෙනවා කියලා මේ ඡන්ද කඩලා අර වෙන කෙනෙක්ව ජයග්‍රහණය කරන්න උත්සාහයකුත් තියෙනවා තියෙන. හැබැයි මේ රටේ ජනතාවට පුළුවන් තීන්දුව ගන්න. ද රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දේ දෙන්නට තීරණය කරපු යම්කිසි පිරිසක් ඇතිනේ. සුළු පිරිසක් කො ඉන්නවා. අර සමීක්ෂණ වලින් පෙන්වන්නේ සුළු පිරිස මෙයා ඉන්නේ තුන්වෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ වුණාට සුළු පිරිසක් හරි ඉන්නවා. අපි මේ ඡන්දදායකයන්ට කියනවා ඔබේ ඡන්දය මේ තීර්ණාත්මක මැතිවරණයේදී ඉතාමත්ම වටිනා ඡන්දයක්. ඒක කරුණා කරලා ඒ ඡන්දේ නාස්ති කරන්න එපා. අපේක්ෂකයා අස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේක්ෂකයා රැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ ඡන්දේ නාස්ති කරන්න එපා. ඔබේ ඡන්දෙන් මේ රටේ අනාගතේ තීරණ වෙනවා. ඒ නිසා කවුරු හරි මේ පරදින අපේක්ෂකයාට, නිස්සකම පරදින අපේක්ෂකයාට ඡන්දේ දෙන්න තීරණය කළා තිබෙනවා නම් මම ඉල්ලා සිටිනවා ඒ ඡන්දදායකයන්ට බුද්ධිමත්ව කල්පනා කරලා කරුණා කරලා ඇවිල්ලා නිස්සකවම දිනන සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න කියලා. මොකද ඒ ඡන්දය ප්‍රයෝජනක් ඇති ඡන්දයක් බවට ඒ වෙලාවේ පත් වෙනවා. ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි, මෙවර මැතිවරණේ අපේක්ෂකයෝ ගණනාවක් ඉන්නවා. මේ අපේක්ෂකයන් අතරින් ජයග්‍රහණ කරන අපේක්ෂකයාට මොනම හේතුවක් නිසාවත් එක ඡන්ද පදනමක් මත පමණක්, උදාහරණයක් වශයෙන් සිංහල ඡන්ද පදනමක්
මත පමණක්
ජයග්‍රහණය කරන්න බෑ. මේක ජයග්‍රහණය කරන්න සියලුම ජාතීන් එකතු කරගන්න ඕනේ. මේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් අනිකුත් ජාතීන් සියලුම දෙනා එකතු කරගන්න ඕනේ. එතකොට මේ වෙලාවේ අපි බලමු විශේෂයෙන්ම සුළු ජාතික ඡන්ද පදනම දිහා. විශාල ඡන්ද පදනමක් මේ පක්ෂවල උතුරේ නැගෙනහිර වයඹ කඳුකරට ඉන්න සුළු ජාතික පක්ෂ නායකයන් බහුතරය අද ඉන්නේ කවුරු ගාවද? මේ බහුතරය අද එක් රාශි වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා සමග. ඒ නිසා පැහැදිලිවම මේ රටේ සිංහල ඡන්දවලින්, දෙමළ ඡන්දවලින්, මුස්ලිම් ඡන්දවලින් මේ සියලු ඡන්ද එක් රාශි වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා වශයෙන් මේ වෙලාවේ ඉදිරියේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා පමණයි. එතුමාට හොඳ වැඩපිළිවෙලක් ඉන්නවා, එතුමාට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා මේ තීරණාත්මක මොහොතේ ඔබේ ඡන්දේ නාස්ති කරන්න නැතුව ඒ වැඩපිළිවෙලට සහාය දෙන්න කියලා මේ රටේ රටට ආදරය කරන සියලුම ජනතාවගේ ඉල්ලා සිටමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට ගරු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා.
ගරු මුලාසනුල මන්ත්‍රීතුමනි, සමහර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව දේශපාලන වේදිකාවක් කරගෙන ඔහොම ඉන්න යන්න එපා කියන ටික අහගන්න. ඔව්. ගරු මුලාසනුල මන්ත්‍රීතුමනි, මෙතුමා දැන් ටිකට ඉස්සෙල්ලා කතා කළේ මෙයා මේ දේශපාලඥයෙක්ද? මෙයා කොහෙන්ද දේශපාලනට ආවේ? මෙයා සිකියුරිටිස් ඇන් ගැරන්ටිස් වල ඉඳලා අර ස්පෝර්ට්ස් ක්ලබ් එකකට සල්ලි දීලා මිලියන 50ක් ඕකේ මිස්අප්‍රොප්‍රියේෂන් නඩුවක් තිබ්බා. ඔය නඩුව නිදහස් කරගත්තේ රාජපක්ෂලට වින්සෙන්ද වෙන්න. අපි දන්නවා ඉතිහාසෙ ඊළඟට බ්ලූ ඩයමන්ඩ් එකටයි, එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවටයි අද ඒවේ වන්දි ගන්න බැරුව රට මෙතනට පත් කරලා තින්නේ මේගොල්ලෝ. පෑලියගොඩ වෙළඳ සංකීර්ණේ කඩ දුන්නේ කවුද? කවුද එතකොට ඉන්නේ UDA එකේ රාජ්‍ය අමතිවරයා? මේගොල්ලෝ දැන් ඇවිල්ලා සමීක්ෂණ වාර්තා කියනවා. මම කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවේ සමහරට එතුමාගේ අවසාන දවස වෙන්නේ නැති. අපි පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු, ඒගොල්ලෝ දේශපාලනට නෙමෙයි, ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යන කාලේ. මේ පාර්ලිමේන්තුව භාවිතා කරනවා දේශපාලන වේදිකාවකට. සජබ ගොඩ ගන්න සජබේ මහන්සි වෙච්ච මිනිස්සු පැත්තක. අද මෙයා තමයි ලොකුම ආර්ථික උපදේශක. IMF යන්නයි කිව්ව, එපයි කිව්වා. මේගොල්ලෝ තමයි හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්‍රල්ලත් එක්ක සටහන් ලිව්වේ. මේගොල්ලෝ තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනකොට ඒ ගෙදර යන ගමන දික්කලේ අයවැහැදුවේ. බදු ගන්න එපයි කිව්වා. රට වැට්ටුවා. මං කනගාටු වෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාටත් මේගොල්ලෝ ලනු දෙයිද කියලා. දැන් ඔය ලනු දීගෙන ඉන්නේ. මෙයා කවුද? මේ රටේ උතුර ජනතාව, නැගෙනහිර ජනතාව, අහවල් ජනකොටස් ඡන්ද දෙන්නේ කාටද කියලා කියන්නේ?
ගම්පහ ජනතාවවත් දන්නවද?
මෙයා කවුද? මෙයා ගම්පහ දිස්ත්‍රික්කයට ගිහිල්ලා හරි ගෝඨාභය රාජපක්ෂගේ පස්සේ එල්ලිලා හරි ඒ ඔක්කොම කර කර සත්තම්බිරාලකමත් කර කර එයාට මේගොල්ලෝ තමයි ගෝඨාභය ගෙදර යවන මුල් වැඩ ටික කළේ. මෙයාට බල වෘද්ධකුත් නැහැ දේශපාලන. එතුමන බල වෘද්ධ තිබුණෙත් නැහැ.
විපත්මගේ
බල වෘද්ධ දිච්චගෙන් ඇහුවෙත් නැහැ. මහින්ද මහත්තයාගෙන් ඇහුවෙත් නැහැ. මේගොල්ලෝ තමයි විපත්මක හදාගෙන
විපත්මගේ
ගෝඨාභය රාජපක්ෂව අරගලයකට ගොනු කරලා එදා 69 ලක්ෂයක ජනතාවගේ ඡන්දය උගස් කළේ මේගොල්ලෝ. දැන් මෙයාත් එක කී දරෙක් ඇයිද මේ මේ සජබට පොට්ටු හිටපු අය පුළුවන් නම් ගැනලා කියන්නයි කියන්නකෝ. මෙයා ගණන් හදනවා සමීක්ෂණ. මං ඊටම පැහැදිලිව කියනවා මේ බොරු සමීක්ෂණ වලට රැවටෙන්න එපා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ මෙතුමගේ අවසාන කතාව වෙන්න පුළුවන් අද කරපු
නක්ෂත්‍ර කතා
පාර්ලිමේන්තුවේ. මේ සාත්‍රකාරයොත් මේවා කියනවා. සාත්‍රකාරයෝ අසාර්ථක වෙච්ච රාජ්‍ය ඇමතිවරු අසාර්ථක කරපු රාජ්‍යයක් ඒකට සම්පූර්ණ වගකිවන්න ඕනේ අය දැන් මඩ ගහන්න යනවා. මම පැහැදිලිව කියනවා ඊය ජනාධිපතිවරණයේදී ඇත්ත 155ක් හම්බුණා එතුමට. හැබැයි මහමැතිවරණයේ 127යි 128ක් ඉතුරු වුණා. ඒක උතුරු නැගෙන තරියම අඩුම ගන්න 20ක් තිනවා. අඩුම ගන්න 20ක් තිනවා. පාරම්පරිකව මත දරපු පිරිස් තීන්දු නොකරපු එනේ ඒ ටික තමයි දැන් ජනාධිපතිතුමාට එන්නේ. දැන් අද තැපැල් ඡන්දය තපල් ඡන්දේ විවිධ ප්‍රදේශ වලින් එන තොරතුරුත් එක්ක ඒ නිහඬ ඡන්දයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා 50 පන්දනවා කියන කතා පැහැදිලිව අපි කියනවා. මේ නිකන් බොරු කියන්න එන්න එපා මෙතන. ඔය සමීක්ෂණද? මෙයා දන්නවද සමීක්ෂණ කරන්න? ඒක නිසා මෙයාගේ ආර්ථික උපදෙස් ගත්තොත් රට ආපහුව පෝලිංග යුගයකට යනවා. රට නැවත බංකොලොත් වෙනවා. මෙතන කියවලා ගියා ඉන්න බෑ අපි කියනකම් නැගිටලා උත්තර දෙන්න. උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බෑ. රාජපක්ෂලගේ ෆොටෝ ගහගෙන ගිය මහමැතිවරණේ ගම්පහට ගිහිල්ලා ඡන්ද ටික අරගෙන මොකද කළේ? ගෝඨාත් ගෙදර යන තැනට වැඩ කළා. හිටපු ජනාධිපතිතුමාව ගෝඨාභය රාජපක්ෂ. හරි මේකල තමයි කළේ. මට කනගාටුයි. දැන් ඒකම කරන්න තමයි අනිත් පැත්තට ගිහිල්ලා ඉන්නේ. මෙතන හිටිය මොකටද? අපි නම් හිටියේ නෑ. අපි හිටියේ ඒ පැත්තේ. රට බංකොලොත් වෙලා වැටිච්ච වෙලාවේ තමයි අපිට කිව්වේ මේක බාර ගන්නයි කියලා. එහෙනම් බංකොලොත් වෙලා වැටිච්ච වෙලාවේ ඒකට කර ගහලා ඒක ගොඩ දාන්න එපා. එහෙම ආත්ම ශක්තියක් නෑ. එහෙම දේශපාලන ඥාණයක් නෑ. එහෙම විශේෂ දැනුමකුත් නෑ. නැත්තම් IMF යන්න ගියයි. IMF සංශෝධනය කරනවලු. මෙයාව හරියන මරු. එතෙන්ට IMF එකට. ඊට වඩා අපේ ශයන් සේමසිංහලා දැන් මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කියලා එතුමා ගියේ IMF එකට. ශයන් සේමසිංහල වගේ අපේ මේ තරුණ මන්ත්‍රීවරු ඒගොල්ලෝ තමයි ගිහිල්ලා නෙගෝෂিয়েට් කළේ. ඒ අදහස අවශ්‍ය කණ්ඩායම එක්ක. මෙයා දන්න ආර්ථික විද්‍යා න්‍යාය. මෙයා කොහෙද ආයතනය ගොඩ දාලා තියෙන්නේ? හා කියන්න බලන්න. කොයි ආයතනෙද? සිකියුරිටීස් ඇන්ඩ් ගැරන්ටිස් ඉඳලා කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් එකට. හරි මුදල් දීලා ඒකේ මිස් අප්‍රොප්‍රියේෂන් නඩුව තිබ්බා. ඒව නිදාස් වෙච්ච ඇටි මෙතන කියන්නේ යන්නේ අපි. නඩු නිදාස් වෙනවා. ටෙක්නිකල් ලෙවෙන් නිදාස් වෙනවා. එහෙම තමයි නඩු වල හැටි. මම අවුරුදු 85 ඉඳලා නඩු කියපු මිනිහෙක් උසාවි. ඒක නිසා මම පැහැදිලිව කියනවා මේ බොරු සමීක්ෂණ වාර්තා මේ බොරු කාරෙන්ට රැවටෙන්න එපයි කියලා මේ රටේ ජනතාවට. මේ විදිහට තමයි ගම්පහ ජනතාව රැවට්ටුවේ මීට අවුරුදු 4කට කලින් මහමැතිවරණයේදී.
ගම්පහට කරපු එක වැඩක්.
මං අන්නේ ටිකේ අද මේ මේක නෙමෙයි කතා කරන්න ආවේ. මෙයා කතා කරන්න ආවේ මේක. මොකද විපක්ෂ නායකයන් ලකුණු දාගන්න. ලකුණු මම පැහැදිලිව කියනවා මේ මැතිවරණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද ඉඳලා පටන් ගත්ත ඉදිරියට එම අද පටන් ගත්තා කියන්නේ මම අද ඉස්සලාම ඡන්දෙ තිබ්බේ තපල් ඡන්ද. ඒක පැහැදිලිව 50% එහා අපි ගන්නවා. ඒ ප්‍රතිඵලෙම තමයි මහමැතිවරණට එන්නේ. මේගොල්ලෝ කොහෙද මේක කොයිද කිය කොයිද ඉලෙක්ෂන් කළේ මේගොල්ලෝ? අපි මේ අවුරුදු 91 ඉඳලා අවුරුදු 30 ගන්න දේශපාලනය කළා. මේගොල්ලෝ උඩින් ආවා දැනුත් බැරිය රාජපක්ෂලාගේ මූණ තියෙන ෆොටෝ ගහගෙන යන්න. යනවද? එහෙම කොන්දක් නැහැ. ආත්ම විශ්වාසයක් නැහැ. ආත්ම ශක්තියක් නැහැ. ගෝඨාභයව අමාරුවේ දාලා රාජපක්ෂ ජනාධිපතිතුමා වියත්පගේ උපදෙස් දීලා ආණ්ඩුව වැටුණාම මේගොල්ලෝ අනිත් පැත්තට ගියා. මේගොල්ලෝ වීරයෝද? ආණ්ඩුව වැටුණාම අපි ඒ පැත්තේ ඉඳලා
මෙහෙට ආවා.
මෙහෙට ඇවිල්ලා මේ වගකීම බාරගත්තා. ඔන්න ඕක තමයි අපේ මේ ඉන්න කයිවාරු කරින්ගේ වෙනස. පුළුවන් නම් උත්තර දෙන්න රටට. බ්ලූ ඩයිමන්ඩ් එකයි එක්ස්ප්‍රස් ෆයිල් එකටයි මොකද කළේ කියලා. එච්චරයි මං කියන්නේ.
මිළඟට ගරු අමාත්‍ය නලින් රුවන්ජීව ෆනන්දු මැතිතුමා.
මූලාසන ඔබවන ගරු මන්ත්‍රීතුමනි, මටත් ඇත්තටම මේ අපේ විපක්ෂයේ නියෝජනය කරපු මන්ත්‍රීතුමා නාලක් ගොඩහෙව මැතිතුමා තමන්ගේ කතාවේදී ඒ කතා කරපු කාරණා කීපයක් ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද හේතුව අපි හිතුවේ අද මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්නේ ආර්ථිකය පිළිබඳ ආර්ථිකය පිළිබඳ විශේෂයෙන්ම වැදගත් වෙන 54. අනේ එතුමා විසින් අනුරාගෙන තියෙනවා, එතුමා විසින් කියනවා, එතුමා තමයි ආර්ථික පිළිබඳ විශේෂඥයෙක්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදද්දී සම්පූර්ණ ආර්ථිකය පිළිබඳ ඒ ලියකියවිලි හැදුව එතුමා, අයවැය පිළිබඳ උපදේශ දුන්න එතුමා, ඒ වගේම අයවැය සෑදුවෙත් එතුමා, එවැනි විශේෂ දැනුමක් තියෙන පුජ්‍යලයෙක්, අද මෙවැනි විශේෂ වටිනාකමක් තියෙන 54ක් ගෙනල්ලා තියෙන වෙලාවේ මේ පාර්ලිමේන්තුව අපි වියදම් කරලා පාර්ලිමේන්තුව තුල අද අපි රැස්වලා තියෙන ඉන්න වෙලාවේ බොහොම පල්ලෑ මට්ටමේ දේශපාලන කතාවක් කෙරුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නරකත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හොඳත් කතා කරලා මේ කවුරුත් දන්නේ රටේ තියෙන ඡන්දයක් ඡන්ද වැටෙන විදිහ එතුමා තමන්ට විශාල දැනුමක් තියෙන වගේ මේ ඡන්ද වැටෙන විදිහ අර සජිත් ප්‍රේමදාස මහත්තයාව උඩට ගෙනඳ පුම්බණ්ඩ කටයුතු කිරීම පැනඳ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද හේතුව රටක් මේ වාගේ වංචාකාරී විදිහට ඉස්සරහට ගෙනියන්න කටයුතු කරනවා යම් පුජ්‍යලයෝ එක සැරයක් වැට්ටුවා දෙසරයක් වට්ටලා මේ රටේ අහිංසක මිනිසුන් අමාරුවේ දාන්න එපා කියන එක අපි විශේෂයෙන්ම කියනවා. අද අපි මේ ගරු සභාපතිතුමනි, අපි පහුගිය කාලය තුල විශාල වශයෙන් මේ ආර්ථිකය පිළිබඳ තීන්දු ගන්න මේ වැඩිම පනත් ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මේ රජයයි කියන එක අපි තමුන්නාසලා දන්නවා. දැන් ගොඩේව මැතිතුමා කියනවා මේ පනත 2014 ගෙනාවලු, මේ පනත රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පනතට ඉරිසියා කරලා මේ වරාය සංවර්ධන වැඩපිළිවෙල පස්සට ගෙනියලා ඒ ගැන කටයුතු කරපු නැති නිසා තමයි මේක ප්‍රමාද වුනේ. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවනම් එතුමා කියනවා මේ පනතක් සාමාන්‍ය අවුරුදු තුනකදී ඉවර කරන්න පුළුවන්ලු. ඉතින් 2014 පටන් ගනම් 2015 අවුරුද්දක් තියෙද්දී 2019 පටන් ගනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා උපදෙස් තිබුණු ජනාධිපතිවරයා තව අවුරුදු දෙකමාරක් ඉද්දී මේ සම්පූර්ණ එතුමා ඉවර කරන්න තිබ්බනේ. ඒ නිසා මේ කියන කතා මේ රටේ මිනිස්සු අහගෙන හිටියම මේ ගොල්ලන්ව තියන්න ඕන තැන මිනිස්සු තීන්දුව කරනවායි කියන එක අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා තමුන්නාසලා දැක්කා පහුගිය කාලය තුල අපි ආර්ථික වශයෙන් ගත්තු තීන්දුව මේ රටේ ආර්ථිකයට කොච්චර බලපෑවද කියන එක. ඒ වගේම අපි ගත්තු තීන්දුවත් එක්ක අද මේ රට ඉදිරියට යනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය පිළිබඳ ලැබෙන වාර්තා තොරතුරු අනුව අපි අද කොතනද ඉන්නේ කියන එක තමුන්නාසලා දන්නවා. එතුමාට අර ඡන්ද ප්‍රතිඵල එනවා, ඡන්ද වැටෙන විදිය එනවා, ඡන්ද මේ විදියට වැටෙනවා කියන එක සමීක්ෂණ එනවා. හැබැයි එතුමාට එන්නේ මේ රට ආර්ථික වශයෙන් ඉහළට ආපු ඉලක්කම් එකක්වත් එතුමාට ඇවිල්ලා නැහැ. ඒ ඩේටා එක එන්නේ නැහැ එතුමාට. ආර්ථික විශේෂඥයෙක් නම් රට වැටිලා තියෙන උනාට පස්සේ රට ගොඩ නැද්දි ඒ ඩේටා එන්න එපා. ලෝකයා අපි අද IMF එකත් එක්ක වැඩ කරනවා.
අපි ලෝකේ අනිකුත් රටවල් එක්ක වැඩ කරනවා. ඒ ලෝකේ රටවල් වල නායකයෝ කියන කතන්දර ලෝකේ නායකයෝ අපිට දෙන සහතික ලෝකේ ආර්ථික තත්ත්වය තුළ අපේ රටේ ආර්ථික නැගගත්තු විදිය අපි ණය ප්‍රතිවිරෝධ ගත කරන විදිය අපි අපේ ආර්ථික ඔන්නඟ විදිය එතුමාට ඒ වාර්තා වලින් එන්න ඕන. ඒ වාර්තා ගැන නෙමෙයි එතුමා කියන්නේ. ඔන්න ඔය අනුරාධපුරයෙන් එන ඡන්ද ප්‍රතිඵලයයි උතුරු නැගෙනින් එන ඡන්ද ප්‍රතිඵලයයි එහෙම නැත්නම් ඔන්න දකුණෙන් එන ඡන්ද ප්‍රතිඵලයක් ගැන එතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පට්ටපල් බොරු කියනවා. ඒ නිසා මෙවැනි මන්ත්‍රීවරු අපි ඇත්තටම අපි කනගාටු වෙනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙතුමගෙන් මෙවැනි කතා නෙමෙයි. ඇත්තටම මට ඇත්තටම දුකයි ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අපි මන්ත්‍රී විදුලි එළියට එතුමගෙ රටේ මිනිස්සු තිබු විශ්වාසය මේ විදිහට පළුදු කරගන්න එපා කියන එක මම විශේෂයෙන් මෙතුමගෙන් ඉල්ලනවා. දැන් අපි විශේෂයෙන්ම අපි දැක්කා මේ රටේ අපි ආර්ථික වැඩපිළිවෙල ගෙනිච්ච තුල තමයි ගරු සභාපතිතුමනි දැන් මේ රටේ ව්‍යාපාර ටික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපි මේ රජයේ බාර ගන්න වෙලාවේ 80,000ක් විතර තිබ්බ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ටික කඩා වැටලා තිබ්බා. ඒ ඇයි? එයාට අවශ්‍ය කරන විදුලිය ලබා ගන්න බෑ. පැය 13ක් විදුලිය කපලා 108ක 9ක තිබ්බ බැංකු පොලිය 125 28කට 30කට ගියා. රට තුල ඉන්ධන නැහැ. එයාගේ කර්මාන්ත ශාලා වලට ඉන්ධන ටික ලබා ගන්න එයාට බෑ. අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න ඩොලර් ටික නැහැ. අමුද්‍රව්‍ය ගෙන්න ගන්න අපි ආර්ථික සම්බාධක දාලා ආර්ථික අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න නැහැ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කඩා වැටුණා. අපි අවුරුදු දෙකමාරක් තුල නැවත එයාට ශක්තිය ලබා දීලා එයා ආර්ථික වැඩ පිළිවෙලට ඇතුළු කරගත්තා. බැංකු පොලිය 130 තිබ බැංකු පොලිය 108 9ට 10ට ගෙනාවා. ඩොලර් ටික ලබා දීලා අමුද්‍රව්‍ය ටික ගේන්න රටට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ගේන්න අවස්ථාව ලබා දුන්නා. නැවත ඩීසල් පෙට්‍රල් ටික දීලා ඩීසල් පෙට්‍රල් මිල අඩු කරලා එයාට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දුන්නා. නැවත ආර්ථිකයට ශක්තිමත් වෙන්න එයාට අවස්ථාව ලබා දුන්නා. මේ රටේ තිබ්බා බේකරි 39,000 මේ රටේ තුල හිටියා. බේකරි කර්මාන්තය තුල නියැලෙන හිටු මිනිස්සු එක පාන් පිටි කිල එකක් නැහැ. පාන් රාත්තලක් හදාගන්න මේ අයට අපි ආණ්ඩුව බාර ගන්න වෙලාවේ සම්පූර්ණ කොම්පැනි දෙකක් තමයි අපේ රටේ පිටි නිෂ්පාදනය කෙරුවේ. ඒ අයට තිරිඟු වැට ටික ගෙන්න ගන්න බෑ. ඒ අය 100%ක් නිෂ්පාදනය නැවැත්තුවා. බේකරි කර්මාන්තය කඩා වැටුණා. 39,000 ඉදිපු බේකරි කර්මාන්තය කඩා වැටුණා. නැවත අපි අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න තිරිඟු වැට ගෙන්නන්න ලබා දීලා ඊට අමතරව අපි ආනයනය කරලා මේ රටේ රුපියල් 430 තිබ්බ තිරිඟු පිටි කිලෝ එක රුපියල් 180 දක්වා අඩු කරන්න අපිට කටයුතු කෙරුවා. නැවත බේකරි ටික ක්‍රියාත්මක වුණා. පාන් රාත්තල රුපියල් 175 80 ගිය පාන් රාත්තල රුපියල් 100 110 දක්වා අඩු කරන්න අපිට හැකියාව ලැබුණා. අපි කුකුල් ව්‍යාපාර කුකුල් ගොවි පෙළවල් මේ රටේ 23,000 තිබ්බා. ඒ සතුන්ට කන්න දෙන බඩගිනි කුටික ගෙන්න ගන්න නැහැ. රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැහැ. ඒ මව් සත්තු ටික ගෙන්න ගන්න බෑ. කුකුල් ව්‍යාපාරේ කඩා වැටුණා. කුකුල් මස් කිලෝ එක රුපියල් 350 400 තිබ්බ කුකුල් මස් කිලෝ එක ගියා රුපියල් 1800 1900. අපි නැවත ඒ අවස්ථාව එයාට දුන්නා. බඩගිනි කු ගේන්න අවස්ථාව දුන්නා. අවශ්‍ය කරන බේච් එක ගේන්න අවස්ථාව දුන්නා. නැවත 1800 ගිය කුකුල් මස් කිලෝ එක රුපියල් 950කට 1000කට වෙනතන් අපිට අඩු කරගන්න හැකියාව ලැබුණා. නැවත කුකුල් ව්‍යාපාරය නැවත පණ ගැන්නුවා. නැවත ආර්ථිකයට ඒ ශක්තිය අපි ලබා දුන්නා. තමුන්නාසල දන්නවා මෙවැනි රටේ තියෙන අපේ ව්‍යාපාර ටික නැවත පණ ගස්වන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ශක්තිය අපිට ලබා දුන්නා. ඒ වගේම අපි බඩු මිල මම ළඟදී ඇහුවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ආර්ථිකය හොඳනම් ඇයි මේ බඩුවිල අඩු වෙලා මිනිස්සුන්ට සහන ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. මම කියන්නම් ඔබ සියලු දෙනාට අද දැනගන්න මේ සියලු වාර්තා මම කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විසින් ලබා දෙන වාර්තා එහෙම නැත්නම් මං හදපු එකක් නෙමෙයි. මං මිල ගැන කියන්නම්. ඔබ එතකොට තේරුම් ගන්න මේ රටේ ජීවන වියදම සඳහා අපි කරපු කාර්ය 2022 අවුරුද්දේ ලංකාවේ නරකම ආර්ථික තියෙන වෙලාවේ ආහාර උද්ධමනයේ 94% ලෝකේ වැඩිම රටවල් පහ අතර තිබ්බා. උද්ධමනයේ වැඩිම රටවල් පහ අතර ලෝකේ වැඩිම බඩු මිල ඉහළම යන රටවල් පහ අතර අපි හිටියා. අපේ පාලනයකින් තොරව රටේ බඩු මිල ඉහළ ගියා. සමහරව කිව්වා පාන් රාත්‍රී රුපියල් 450ට 500ට යයි. කිලිබිලි පැකට් එක රුපියල් 3500ට 4000ට යයි කියලා කිව්වා. 3500ට 4000ටවත් පිටි නැතුව තිබ්බා සමහර වෙලාවෙ. මම අද කියන්නම් 2022 සැප්තැම්බරේදී අලකිලේ ගතිබ්බ රුපියල් 300යි. අද වෙදී රුපියල් 200යි. රුපියල් 100කින් අඩු වෙලා තියෙනවා. පාන් පිටි කිලයක තිබ්බ රුපියල් 420යි. අද 160යි. රුපියල් 260කින් අඩු වෙලා තියෙනවා. වියලි මිනිස් කිලයක 1750යි. අද 850යි. රුපියල් 900කින් කිලයක අඩු වෙලා තියෙනවා. ටින් මාළු ටින් එකක් තිබ්බ රුපියල් 630යි. අද රුපියල් 330යි. වෙනස රුපියල් 300කින් අඩු වෙලා තියෙනවා. රතු පෙරිත රුපියල් 430යි. අද රුපියල් 290යි. රුපියල් 140කින් අඩු වෙලා තියෙනවා. කිරි පැකට් එක රුපියල් 1240යි. අද රුපියල් 950යි. රුපියල් 290කින් අඩු වෙලා තියෙනවා. වියලි හාල් මැස්ස රුපියල් 1700යි. අද රුපියල් 900යි. රුපියල් 800කින් එක කිලෝ එකක් අඩු වෙලා තියෙනවා. කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1506යි තිබ්බේ. අද වෙද්දී රුපියල් 1050යි. ඒ නිසා අපි රුපියල් 336කින් මස් කිලෝ එකක් අඩු වෙලා තියෙනවා. මේක පිළිගන්න ඕන. මේ වාසිය පාරිභෝගිකයට ආවා. ඒ ඇයි අපි පාරිභෝගිකයට වාසිය අපි ලබා දෙන්න හැකියාව ලැබුණේ? අපි අපේ ඩොලර එක ශක්තිමත්, අපි අපේ ලංකා මුදල ශක්තිමත් කෙරුවා ඩොලරයට සාපේක්ෂව. රුපියල් 375 තිබ්බ ඩොලර එක රුපියල් 300ට ගෙනාවා. අපි 375 තියේදී එළියෙන් අපි ගත්තා රුපියල් 400ට 425ට. මේක තමයි ඇත්ත කතාව. මේ තුල නැවත රටේ බඩු මිල අඩු වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කෙරුවා. තමුන්නාසලා දෙමේ අද මේ පාර්ලිමේන්තුවේ මේ දවස් කීපය විශාල වශයෙන් රජයේ පරිවැඩි කිරීම පිළිබඳ විපක්ෂයේ ප්‍රශ්න නගනවා. ගරු සභාපතිතුමනි, මං කියන්නම්, අපි පහුගිය අවුරුදු 2020 ඉඳලා කොහොමද මේ රටේ බදු ආදායමත් මේ රටේ රාජ්‍ය සේවකයන් සඳහා අපි වියදම් කරපු මුදලත් ඒක ප්‍රතිශතයක් වශයෙන් මම කියන්නම්. අපි 2019 වෙද්දී අපේ බදු ආදායම තිබුණේ රුපියල් බිලියන 1734යි. රාජ්‍ය සේවකේ වැටුපට අපිට ගියා රුපියල් බිලියන 686ක්. ඒ කියන්නේ රජයේ බදු ආදායමෙන් 39.6% අපි අපේ රාජ්‍ය සේවකයන්ට පඩි වශයෙන් ගෙවන්න අපි වියදම් කරනවා. සීර ආසන්න වශයෙන් 40%. 2020 වෙද්දී අපේ ආදායම වැඩි වුණා, අඩු වුණා. අර කතා කරපු මන්ත්‍රීතුමාලා උපදෙස් දුන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් තරම් බදු අඩු කරන්න කොම්පැනිකාරෝ. එතකොට ඒ කොම්පැනිකාරෝ වැඩියෙන් ආයෝජනය කරනවා. එතකොට ඒ අනුව බදු වැඩි වෙනවයි කියලා කිව්වා. ඒ අනුව 2020 දී 1700 තිබ්බ බිලියන 1700 තිබ්බ ආදායම බිලියන 500කින් අඩු කරගත්තා 1260ට. හැබැයි රාජ්‍ය සේවකයන්ගේ පඩිය වෙනස් වුන්නේ නැහැ. රුපියල් බිලියන 794යි. අන්න අපේ රාජ්‍ය අපේ සින බදු ආදායමෙන් 65% වෙනකන් රජ සේවකයන්ගේ වැටුපට අපි වියදම් කරා 65%. මේ අවස්ථාව වෙද්දී 65% රජ සේවකයන්ට වියදම යනවා. සමෘද්ධිය සහ වැඩිහිටි මිලදී මාස අනිකුත් දීම නැද්දී 85% රජයේ බදු ආදායමින් රජයේ ගෙවනවා පරිසා අනිකුත් දීම සඳහා. එතකොට රජයක් කොහොමද ගෙවන්නේ? රජයක් කොහොමද ගෙනියන්නේ? පාසල් පද්ධතිය සඳහා මුදල් වෙන් කරන්නේ කොහොමද? ඒ වගේම කොහොමද රජයේ යටිදල පහසුකම් සඳහා වියදම් කරන්නේ? රජයේ රෝහල් පද්ධතියට ඖෂධ ගෙනල්ලා රෝහල් පද්ධතිය සඳහා වියදම් කරන්නේ කොහොමද? රජයේ පඩිය ගෙව්වම 65%. අන්න ආපහු 2021 අර රාජ්‍ය ආදායමමයි 1298යි. වියදම් කෙරුව රජයේ සේවකයට 845යි. 65.2%. 2022 අන්න අපි ආණ්ඩුව ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් සමග අපි අපේ නැවත බදු අර සහන ලබා දුන්නු බදු අපි අයින් කෙරුවා. අපේ ආදායම වැඩි වුණා 1751 අපි 956ක් අපේ බිලියන රජයේ සේවකයන්ගේ වැටුප 54%ක් දක්වා 65%ක 54%ක් අඩු වුණා. 2023 අපේ බදු ආදායම අපි නැවත වැඩි කෙරුවා 2720 බිලියන අපේ රජයේ සේවකයන්ගේ පඩිය රුපියල් බිලියන 939ක් මේ රාජ්‍ය සේවකයන් රුපියල් 10,000ක් වැඩි කළා. අර බිලියන 750 තිබ්බේක බිලියන 900කුත් අපි වියදම් කරලා අන්න 34% දක්වා අඩු වුණා. අද වෙද්දි අපි ජූලි වෙද්දි මාස 6ක් ඇද්දි බිලියන 1976ක් අපි ආදායම ලබද්දි බිලියන 567යි අපේ රාජ්‍ය සේවකයන් වියදම අන්න 129 දක්වා අඩු වුණා. 2025 අපි ඇස්තමේන්තු ගත කරලා තියෙන විදිහට 125යි රජයේ සේවකයන් අපේ බදු ආදායම් මුදලින් අපි වියදම් කරන්නේ. ඒ නිසා අපිට පඩි වැඩි කරන්න බැයිද? 65% තිබ්බ වියදම 125 දක්වා අපිට අඩු කරගන්න පුළුවන් නම් අපේ ආදායමෙන් බදු ආදායමෙන් අපිට ගෙවන්න බැයිද? මේක අපි තේරුම් ගන්න. ඒ නිසා එවලේ අපිට කිව්වේ මේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියන්න දන්නේ නැහැ. මේ ආර්ථික වැඩපිළිවෙල විනාශ කරන්න යනවායි කියන එක. මොකක්ද අන්තිමට අපි කරුවේ? මේ රටේ සාමාන්‍ය මිනිහට අඩුවට ජීවත් වෙන්න පුළුවන් කණ්ඩ වුණ බඩු ටික අඩු කෙරුවා. ව්‍යාපාරිකයෝ ටික රැකගත්තා. රාජ්‍ය සේවකයාට පණි වැඩි කෙරුවා. නැවත වැඩි කරන්න අපි ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අපි තවත් කාරණයක් ගැන කතා කරනවාද? මේ 50වලදී මේ 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 රටට අවශ්‍යයි විදේශ විනිමය අපිට අවශ්‍ය වෙනවා. ඍජු ආයෝජන අපිට අවශ්‍ය වෙනවා. අපි 2017 2018 2019 අවුරුදුවල ලක්ෂ 5ක් අපි රැකියා නිෂ්පාදනය කළ රැකියා ඇතුල් කෙරුවා මේ ඍජු විදේශ ආයෝජන හරහා. හැබැයි දැන් අපිට 2022 අරගලයෙන් පස්සේ මේ රටේ ආර්ථික කඩාවැටීම තුළ මේක රැකියා ලක්ෂ 225,000කට අඩු වෙලා තියෙනවා. මේවා තමයි අපි සාකච්ඡා කරන්න ඕන. මේවා තමයි අපි අවධානයට යොමු කරන්න ඕන. මේවා සඳහා තමයි අපි විසඳුම් ලබා දෙන්න ඕන. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අරයාගේ ප්‍රතිශතය මෙච්චරයි, මෙයාගේ ප්‍රතිශතය මෙච්චරයි, මෙයාට මෙච්චර ඡන්ද හම්බෙනවා, මෙයාට මෙච්චර හම්බෙනවා, අපේ ලොක්කා හරි හොඳයි, අපේ ලොක්කා හරි ආගමට හරි නැඹුරුයි, මේවද පාර්ලිමේන්තුව තුළ කතා කරන්න ඕන. රටේ ආර්ථිකය කතා කරන දවසට තමන්ගේ ලොක්කා හිටියන ලොක්කත් එදා කරන්න උදේ ඉඳන් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ වෙලාව කාලා පැය 4-5ක් ඉඳලා යනවා. අද එයාගේ එයාට අලුතෙන් එකතු වෙච්ච ගෝලයෝ ඇවිල්ලා, පරණ ගෝලයෝ නෙමෙයි අලුතෙන් එච්ච ගෝලයෝ, ඔව් එයාගේ අයිතිය ලබා ගන්න අද ඒවත් අපිට ආර්ථිකය ගැන කතා කරන්න ඒගොල්ලෝ නෑ. අද ආර්ථිකය මොනාහෝ දන්නවයි කියන පුද්ගලයා ඇවිල්ලා ජනා එයාගේ නායකයාගේ ගුණ වර්ණනා කරනවා. පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති කරලා රටේ මිනිස්සු මේ රටේ අපිට රටේ මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද, අපි ආර්ථික වශයෙන් ගන්න තීන්දු මොනවාද ගැන රටේ මිනිස්සු බලන් ඉද්දි මේ තමන්ගේ නායකයා ගැන ඡන්දෙට වර්ණනා කරනවා පාර්ලිමේන්තුව තුල. එනිසා සභාපතිතුමනි, අපි මේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේක තමයි මේ ජනාධිපතිවරණෙත් වෙලා තියෙන්නේ. මොකද හේතුව තමන්ගේ න්‍යාය ප්‍රත්‍යවලට වැඩ කරලා තමන්ගේ ජයග්‍රහණ සඳහා මේ අය බොරු කියලා රටේ මිනිසුන් අමාරුවේ දාන වැඩපිළිවෙල. දැන් අපි හිතමු දැන් මේ දැන් IMF වැඩපිළිවෙලට සමහර විපක්ෂ නායකතුමත් සමහර විපක්ෂයත් කියනවා මේකට මානුෂීය මූලවරක් දෙන්න ඕනලු. ඒ කියන්නේ මේ ලෝකේ පිළිගත්ත IMF වැඩපිළිවෙල ලෝකේ රටවල් එක්ක සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහ ගත කරලා කරපු වැඩපිළිවෙල, ඒ වගේම අපි මේ සම්මුතිය අත්සන් කරලා ගත්ත වැඩපිළිවෙලට මානුෂීය මූලවරක් දෙන්න ඕනලු. ඒ අයට දැන් මානුෂීය මූලවරක් දෙන්න ගියා මොකද වෙන්නේ? IMF එකේ අකමැති වුණොත් මොකද වෙන්නේ? දැන් අපි කියනවා අපි අස්සම් කරලා තියෙනවා අපි ගෙනින වැඩ පිළිවෙල මේකයි අපි රාජ්‍ය ආදායම වැඩි කරනවා බදු වැඩි කරලා ඒ ආදායම ගන්නවා අපි අනවශ්‍ය වියදම් කපා හරිනවා අපේ ආර්ථිකය අපි ගෙනින වැඩ පිළිවෙල අපි සාකච්ඡා කරලා තියෙන්නේ අවුරුදු 2031 සාකච්ඡා කරලා ඒවට එකගදාට ඇවිල්ලා අද රට යම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා හරි දැන් ඊළඟට කියනවා දැන් අපි මුහුණු රද්දලු මානුෂීය මුහුණ දැන් ඔය කියන කැඳහැලි වල ඒවා මානුෂීය මුහුණට එකතු කරන්න ඕන දානවා IMF එකේ යෝජන IMF එක කියයි උඹලගේ මානුෂීය මුහුණ වල තියාගනින් එහෙම නැත්නම් ඔකට වෙන මුහුණ වලක් නෙමෙයි වෙස් මුහුණක් අලි දාගනින් අපි IMF එකෙන් අයින් වෙනවා කියන එක දැන් අපේ රටේ තිබ්බ හැම අයවැයක් දිහා බලපුවම තමුන්නාසල දන්නවා විශාල අයවැය පරතරයක් තිබ්බා මේ අයවැය පරතරේ පියව ගන්න අපිට මොනවද කරන්න තිබ්බ දේවල් අපිට කරගන්න දේවල් නැහැ අපි හැමදෙස්සෙම සල්ලි අච්චු ගන්නවා එහෙම නැත්නම් ණය ගන්නවා මේ ණය වැඩි වීම තමයි අපේ රට තිබ්බ ලොකුම ප්‍රශ්නේ දැන් බලන්න
සරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
දැන් මේ IMF එක වැඩ පිළිල තුල අපි 2025 සඳහා ඩොලර් මිලියන 700ක් ඒ කියන්නේ රුපියල් කෝටි 21000ක් අපේ මේ අයවැය පියවීම සඳහා IMF එක විසින් ලබා දෙනවා මේක 2026 තවත් රුපියල් බිලියන රුපියල් ඩොලර් මිලියන 600ක් රුපියල් කෝටි 18000ක් නැවත ලබා දෙනවා 2027 ඩොලර් මිලියන 600ක් රුපියල් කෝටි 18000ක් මේ අයවැය පියවීම හිගේ පියවීම සඳහා මේ අපේ රටට මේක ලබා දෙනවා අයවැය හිගේ පියවීමට අපි මේ වෙලේ කරන්නේ 2025 සඳහා අයවැය යෝජනාව හදාගෙන යන්නේ අපි අපේ රටේ මිනිසුන්ට ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ අපි කියාගෙන යන්නේ එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ස්ථාවරභාවයකට IMF වැඩපිළිවෙල උදව් කරද්දී මෙහෙ ඇවිල්ලා එළියේ ගිහිල්ලා අර IMF එකට මේකට අපි මානුෂීය මුහුණු රද්දිනවා කිය වටේ කැරකි බොරු කියනවා ඉතින් අපි සභාපතිනි අපි කෙලින්ම කියන්නේ මේක අපි අද මේ රට යම් ස්ථාවරත්වයකට ගෙනාවා මේක රටේ මිනිස්සු දන්නවා රටේ මිනිසුන්ට මේකේ සහනය ලැබෙනවා මේක ව්‍යාපාරිකයෝ දන්නවා මේක සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ දන්නවා Tamanට මේකේ සහනය ලැබුණා මේ රටේ සාමාන්‍ය ජනතාව දන්නවා සාමාන්‍ය ජනතාවට පේනවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ ආණ්ඩුවත් ගිනිච්ච ආර්ථික වැඩපිළිවෙල නිසා Tamanට ප්‍රතිලාභ ලැබුණයි කියන එක තමුන්නාසලට ඕන කෙනෙකුට මේ පාර්ලිමේන්තුව තුල දැනෙනවා මොකද මේකේ ඉන්නේ ජනතා නියෝජිතයෝ මිනිසුත් එක්කකට ඉඳලා මිනිසුත් එක්ක කතා කරලා මේ පාර්ලිමේන්තුවේ එන අය ඒ නිසා අපි තමුන්නාසලට කියනවා මේ වැඩපිළිවෙල විනාශ කරන්න කටයුතු කරන්න එපා මේක කයි වාරු ගහලා මේකට එක එක දේවල් එළියෙන් කියලා මේ ආර්ථික වැඩපිළිවෙල දුවන්න බෑ එහෙම වුණොත් නැවත වෙන්නේ අපිට අර පරණ තත්ත්වයට ගිහිල්ලා දවස් ගණන් සති ගණන් පෝලිං වල ඉඳලා මිනිස්සු මැරිලා මිනිස්සුන්ට බේච්චික නැතුව මිනිස්සු මැරිලා මිනිස්සුන්ට පෙට්‍රල් ඩීසල් ටික නැතුව මිනිස්සු දුක් විඳලා මිනිස්සු ගහගෙන මිනිස්සුන්ගේ මානුෂිකම නැති කරලා පාරවල් වලට වෙච්ච පාරවල් වලට වැටලා හිටව මිනිස්සුන්ව නැවත ඒ තත්ත්වයට වටලන්න එපා කියන ඉල්ලීම කරමින් ඔබ කාලය ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙනවා.
ජය වේවා ජය වේවා.